2013 වසරේ 10 මාසේ 18 වෙනිදා වප්පුර 15ක පොහෝ දවස නිබ්බානං පරමං සුඛං නිවන පරම සැපයයි. නිවන හොයන්නේ දැවෙන නිසා. ඔබ දැවෙනවා කියලා ඔබ හඳුනගෙන තියනවා නම් ඔබ නිවන සොයන කෙනෙක්. හැබැයි දැවීම ජීවිතේ කියලා හිතාගත්තොත් එයාට නිවන් දකින්න බෑ. දැවීම ජීවිතේ කියලා හිතාගත්තොත් එයාට නිවන් දකින්න බෑ. දැන් උදාහරණයක් කියන සතෙක් මරණ මිනිස්සේ කුගේ මනස පිච්චෙන ඒ පාප කර්මයක් කරනකොට ඒත් ඔබ කියන්න ඒ පාප කර්මය ආශ්වාදයක් කරගත්ත මිනිස්සු නැත එන්න ඒ මිනිස්සු කියනවා සතෙක් මරණකොට හරි මේ එකක් දැනනවා කියන එයාගේ පිට රටවල් වල හරක් පොර එහෙම දාලා ඒගොල්ලෝ කියන ඒ හරක් පොරේට ගිහිල්ලා හරකෙක් මැරුවාම පුදුම ප්‍රීතියක් සතුටක් දැනනවා කියනවා. ඒ සතාට අර ගිනි ඇවිලෙන උල් වලින් ඇනලා සතුටක් ලබනවා. අර ගොම් පොර තියෙන රටවල් තියෙන ඒ රටේ ඉන්න අයගේ තරම හිතාගන්න පුළුවන්. ආන්න දැක්ක නේද හිතේ තියෙන දැවීමක්. ඒ දැවීම ආශ්වාදයක් කරගත්තොත් එහෙම ඒගොල්ලෝ තමයි අර ගින්දර සැපවත් කරගත්ත පළගෙටියෝ. එයාම විනාශ වෙන දෙයට එයාම ඇලුම් කරනවා. ඒ වගේ තමයි පුජ්‍යල මමත්වය කියන්නේ මිනිස්සේ කපායට ඇදගෙන යන දෙයක්. පුජ්‍යල මමත්වයට ආස කරොත් ගින්නට ආස කරන පළඟැටියා වගේ. කවුරුත් ආස මමත්වයට නෙමෙයිද? කවුරුත් ආස මමත්වය වැඩි කරන්න බලාගෙන යනකොට ඒගොල්ලෝ හැම දෙයකින්ම මමත්වය වැඩි කරගෙනද උත්සාහ කරන්නේ. කෙනෙක්ගෙන් අහන්න දන්නවද මං කවුද කියලා? මම මේ වගේ බලතල, මේ වගේ හැකියාව, මේ වගේ දේවල් කරන්න පුළුවන් කෙනෙක් මම. ධනයෙන් බලයෙන් තියෙනවා. ඒ නිසා තමයි ඔය බලයෙන් මානෙන් ඉදිවිච්ච කෙනෙකුට කටුස්සෙක් ඔළුව වැනුවත් හිතන්නේ ශහ නියම පුජ්‍යලයා. නියම පුජ්‍යලයා. හාමුදුරු කෙනෙක් හරි බණ ටිකක් හරි කියන්න ගියාම හිතන්නේ මෙන්න මේ මිනිහා එනවා අපේ කරේ නගින්න. ඒ නිසා මම මානෙන් ඔළුව දුම්ම ගත්තාට බණ කියන්නේ. පහුගිය දවසෙත් එහෙම සිද්ධියක් වුණා. ඒ මනුස්සයෙක්ගේ හිතේ යා මරන්න හදනවා කියලා. ඒ වගේ අයද සාමාන්‍යයෙන් ඉතින් අර කටුසුත්තුළු වෙනවාම ශ්‍රේෂ්ඨයි කියලා හිතන වගේ මට්ටමේ අයට ඇත්ත වශයෙන්ම තියෙන්නේ අර බුදුහාමුදුරු වගේ වැඩි මොකුත් කොසල් රජුණන් බණ කියන්නේ ගියේ නැහැ. ඔහුත් බලයෙන් නිලයෙන් හරියට මාන්නයෙන් උදුම්ම ගන්න හිටපු කෙනෙක්. ඒ නිසා බුදුහාමුදුරු අවශ්‍ය කාරණයක් කියන්නේ ගියා ඊට වැඩිය පත්තම් කරන්න ගියේ නැහැ. මහරජු ඔයා මට මෙච්චර වීදම් කරනවා ඔයා ඉක්මනට නිවන් දකින්න කියලා. එහෙම බල කරන්න ගියා නම් එයා නිවන් දකින්නේ නැහැ, පින් කරන්නේත් නැහැ, මොකක්වත් නැහැ. සකරණ ටිකක් කරගෙන ඉන්න කියලා ඉඩ දුන්නා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මමත්වයේ තියෙන දේ තුලින්, මමත්වයේ තුලින් ආඩම්බර වෙන්න එපා. මමත්වයේ තුලින් බලයක් ඇති කරගන්න එපා. මමත්වයේ තුලින් මාන්නයක්, දෘෂ්ටියක්, සංකල්පයක් ඇති කරගන්න එපා. මමත්වයේ තුලින් දහමක් ඇති කරගන්න එපා. මමත්වයන් තුලින් න්‍යායන් හදාගන්න එපා. මමත්වයන් තුලින් නිවනවත් හදාගන්න එපා. මමත්වයේ තුලින් නිවනක් හදාගත්තොත් ඒක දැවීමක් වෙනවා. සමහර අය ආගම් හදාගෙන තියෙන ස්වර්ගයක්, ඒ ස්වර්ගය හදාගෙන තියෙන මමත්වයේ තුලින්. මමත්වයේ තුලින් ස්වර්ගය හදාගත්ත නිසා මිනිස්සු ස්වර්ගයේ යන්න පවුකම් කරනවා. ස්වර්ගයේ යන්න වෛරය ඇති කරගන්නවා. ස්වර්ගයේ යන්න නොයෙකුත් විනාශ, මිත්‍යා දෘෂ්ටික වැඩ කරනවා. ස්වර්ගයේ යන සත්තු මරනවා. මමත්වයේ තුලින් හදාගත්තොත් නොමග යනවා. ඒක හරි සියුම් දහමක්, හරිම සරල දහමක්, සියුම් දහමක්. බොහෝම නිවිහැනහිල්ල, බොහෝම ඥානවන්ත පිරිසක් විසින් හසු කරගන්න, ග්‍රහණය කරගන්න සියුම් දහමක් මේක. පොල් ගෙඩි වගේ, කොස් ගෙඩි වගේ ලොකුවට පේන දෙයක් නෙමෙයි. Taman දන්න වචන වලින් ලොකු ගැඹුරක් කියන්නේ. ඔබට බාධකය වෙනාන් කෙනෙක් නොව ඔබමයි. ඔබමය. ඔබට බාධක ඔබමය. මට බාධකය මමමය. වෙනාන් කෙනෙක් නම් නොව. හතුරෙක් හදාගත්තට වඩා ප්‍රශ්නයක් මනස. මනස විතර හතුරුකම් කරන්නේ නැගිනේ, තව කවුරුවත් ඉන්නවද? ලොකුම සතුරා තමන්ගේ මනසයි. ඉතින් එහෙම එතකොට කියන්න පුළුවන් කොහොමද මනස හතුරු වෙන්නේ? මේ විනෝදය, සතුට, මේ ඔක්කොම දෙන්නේ මනසනේ. නැහැ, ඔබ සතුටු වෙනවා නොවේ. ඔබ වැඩකාරයෙක්, ඔබ වැඩ කරනවා. ඔබ විඳින්නෙක් නෙමෙයි, ඔබ විඳවන්නෙක් මමත්වය වෙනුවෙන්. ඒ නිසා පුහුදු ජනයා ජීවිතේ පුරාම සතුට සොයා දුක් විඳිනවා. සතුට සොයා දුක් හිතනවා. ඒගොල්ලෝ හිතනවා ඊළඟ පරම්පරාව හරි ඊළඟට සතුටෙන් ඉඳී කියලා. දැන් ඔය ඇත්තන්ගේ මව්පියෝ මහන්සි වෙලා උගන්නලා ගේදොර හදලා ඔය ඇත්තන්ට මේ කරේ, ඒගොල්ලෝ දුක්ින්ද ඕගොල්ලෝ සතුටෙන් ඉඳී කියලා. දැන් ඕගොල්ලෝ ළමයි දරුවෝ හදලා ඒගොල්ලන්ට උගන්නලා ඒගොල්ලන්ට ගෙවල් දොරව වාහන යාන වාහන තියලා මහන්සි වෙන්නේ ඒගොල්ලෝ සතුටෙන් ඉඳී කියලා. ඒගොල්ලොත් ඕකම තමයි කරන්නේ. හැමෝම මේ මොහොතේ ඒ විමුක්තිය හොයා ගන්න ඕන, සතුට හොයා ගන්න ඕන. භෞතික දෙයකින් ලැබිය හැකි කිසිදු ජයක් නොමැත. මේ ලෝකේ දිනු කරනවා කියලා ලෝකේ විනාශ කරනවා මිනිස්සු. අපේ රටෙත් බලාපොරොත්තු වුණා අපි කොහොම හරි මේ ලෝකේ විනාශ කරගෙන මුඛවාඩම් දාගෙන පාර යන බෝතල් වතුරම බොන්න වෙන සමාජයක් නිර්මාණය කරගන්න. ඒක තමයි දියුණුව. ලොකු කාර් තියෙනවා, ලොකු පාරවල් තියෙනවා, සුස්සුස් ගාල එහෙම යන්න පුළුවන්. ඒ වුණාට ස්වභාවිකව හුස්ම ගන්න බෑ. ස්වභාවික ඇලෙන් දොලෙන් එන වතුර ටික බොන්න බෑ. ස්වභාවික හුළඟෙන් නිදා ගන්න බෑ. කෝන් දියුණු රට. ඇත්තසේම මේ මෝඩය ලෝක විනාශ කරනවා. මෙන්න දියුණු වෙන මාර්ගය සද්ධර්මය. ධම්මං විනානත්ති සුඛානත්ත. බලන ධර්මය අවබෝධ කරගෙන ගහක් යටර වෙලා ඉන්න පුදුම පෝසත්කම. තාම දුප්පත් පල්පතවල ඉන්න පිරිසත් ඉන්න මේ ධර්මය අවබෝධ කරගත්ත මහත්තුරුත් ඉන්නවා. මම එයාගේ ගෙදරට ගියා. අනේ මේ පැත්තෙන් ආව එහා පැත්තෙන් මතුවලා යන්න පුළුවන් ඕන කෙනෙකුට. මොකද ගෙදර කිසිම උළුවස්සක්වත් නැහැ. ඉතින් මං හවදාම ඔබතුමා මේකේ දෙන්නේ. අනේ මං හරි උසස්. මං හරි සතුටින් ඉන්නවා. මේ මගේ ඉඩම. මේ වටේටම මේ මේවා ඉඳගෙන මම මේක හුලම් වැඩි වැඩි ඉන්නෝ මේ ගස් යට ගහේ හැවනේ. මං හරි උසස්. අර ගහට හේතු කරලා තියෙන මගේ වාහනේ නිල රතේ බයිසිකලේ. මානසික උපෝසත් වෙන්න ඕනේ. මානසික උපෝසත් වෙන්න ඕනේ. ඔබ ගන්නා තීන්දු තීරණවල කොයිබ කොයිබ හරි මමත්වයක් ඇවිල්ලා ලැබුම් ගන්නවා. මිත්‍ර ප්‍රතිරූප ගැන ඔබ අහලා තියෙනවද? මිත්‍ර ප්‍රතිරූපක ස්වභාවය මොකන්ද? මිත්‍ර ප්‍රතිරූපයක ස්වභාවය තමයි ඔබ ගන්නා හරි දෙයටත් වැරදි දෙයටත් දෙකටම හා කියනවා. සැබෑ මිත්‍රත්වය කියන්නේ එහෙම නෙමේ. එයාට වැරදි නම් වැරදි කියලා එයාට පේන දේ එයා කියනවා. හරි නම් හරි කියලා එහෙම කියනවා. ඒ කියන්නේ සැරෙන් කියනවා නෙමේ, ඒක පහදලා දෙනවා. සැරෙන් කිව්වොත් ඒක මෝඩ වැරැක් වෙනවනේ. හොඳින් කියන්න ඕන. මිත්‍ර ප්‍රතිරූප එහෙමනම් මනසේ ස්වභාවයත් ඒකමයි. මනසත් මිත්‍ර ප්‍රතිරූපය. අපි ගන්න ඕනම පැත්තකට මනසත් ඇවිල්ලා හැංගෙනවා. පොඩි ළමයෙක් කරේට අම්මා පස්සෙන් ඇවිල්ලා නිතරම වටේ ඇඟිල්ලෙන් එල්ලලා පස්සෙන් ඇඳුමෙල්ලිලා ඉන්නා වගේ පුංචි ළමයෙක්. මේ මනසත් එහෙම අපි ගන්න ඕනම තීන්දුවකට තීරණයකට පැත්තකට ගිහිල්ලා මේ මනසත් මේ මමත්වයත් අපි තුල සැඟ වෙනවා. එතකොට මගේ මමත්වය කොහෙද තියෙන්නේ? මේ දැන් ඉන්න ක්‍රමවේදය තුල, මේ දැන් ඉන්න ඇක්ෂන් එකේ තමයි යත් ඉන්නේ. අපි මාරු කරොත් එයත් මාරු වෙනවා. ඒ කියන්නේ සරුවඥ වෙන්නේ නැහැ කිසි වෙලාවක. මමත්වේ සරුවඥ වෙන්නේ නැහැ. මොකද සරුවඥ වෙනවා කියන්නේ හැම පැත්තක්ම පේනවා. ඒක ඔබේ කයේ ස්වභාවය. දැන් ඔබට වුණත් මේ වෙලාවේ පේන්නේ ඔබේ පිටුපස පේන්නේ අන්ධකාරයිනේ. සරුවඥ නෑ. එවන මේ ඉන්ද්‍රිය ඥානයේ බද්ධයෙන් ලබාගත් මානසික මමත්වය ස්වરૂපය කිසි විටක සරුවඥ නෑ. එක පැත්තක් අඳුරේ, එක පැත්තක් ආලෝකම. ඒත් ලෝකෝත්තර ඥානයේ සරුවඥයි. හැම පැත්තක්ම පේනවා. ඒක පිටුපසක් නෑ. දැන් නමුත් ඔබේ තියෙන ওই දැක්මේ පිටුපසක් තියෙනව නේද? අන්න වැඩි. අන්න වැඩි. පිටුපසක් තියෙනවා. ඔබේ මේ මොහොතේ තියෙන දැක්මේ හොඳටම බලන්න මේ මොහොතේ දකින දෘෂ්ටියේ න්‍යායේ පිටුපසක් තියෙනවද? අඳුරු පැත්තක් තියෙනවද? එහෙනම් දෘෂ්ටිය සංකල්පය ඔබ මේ මොහොතේ දකින දැක්මේ පිටුපසක් නැත්නම් අන්න ඔබ දෘෂ්ටිගතනේ. දෘෂ්ටි ගත නැහැ. එතෙන්ට පැමිණෙන්න ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කියන්නේ එතෙන්ට පෙරලෙන්න මනස එතෙන්ට ප්‍රතිපත්ති මේ කරා කේ ධම්මානු ධම්ම ප්‍රතිපත්ති පෙරල ගන්න. ඊතරම කෙනෙක් නොවී ඉන්න බලනවා කියන්නේත් ඕකම තමයි. දෘෂ්ටි නැතුව බලනවා කියන්නේත් ඕක. සංකල්ප නැතුව බලනවා කියන්නේත් ඕක. ඔබට මොන වගේ වෙනසක්ද ලබා ගන්න ඕන? මොන වගේ වෙනසක්ද බලාපොරොත්තු වෙන්න ඕන? මොන වගේ වෙනසක්ද බලාපොරොත්තු වෙන්න ඕන? දැන් ලෙඩ හැදෙන්නේ කාටද? ලෙඩ හැදෙන්නේ මට. බලන්න බුදුහාමුදුරු ලෙඩ වෙන්නේ. බුදුහාමුදුරුවන්ට කර්ම විපාක දෙන්නේ. ශාරීරික වශයෙන් මෙතන ශරීරයක් තියෙනවායි කියලා ගන්නේ මමත්වේ. අර එක සෝමා රහත් තෙරණියගෙන් ඇහුවේ ස්ත්‍රියකට මේ ධර්මයේ දකින්න පුළුවන්ද කියලා. එතකොට එතුමේ ලස්සනට කිව්වෝ ඉති භාවෝ කිං කෛරා චිත්තම්මි සුසමාහිතේ. මේ හිත හදාගන්න වැඩේට මේ ස්ත්‍රී භාවයේ කියන එක ප්‍රශ්නයක් නෑ. ඥානම් හි වත්තමානම් හි ඥානය ඒ අදාළ පිළිවෙත සම්මා ධම්මා විපස්සතෝ ඒ පිළිවෙත තුල ගොඩනගා ගන්නවා, විදර්ශනා කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. යම්කිසි කෙනෙක් හිතනවා නම් ittāhaṁ puriṣotivā තමන් ස්ත්‍රියක් තමන් පුරුෂයෙක් කියලා හිතනවා නම් එහෙම නැත්නම් කිංචිවාපන අඤ්ඤස්මින් වෙනත් ආකාරයකට හරි තමන් කෙරෙහි ආකල්පයක් රාමුවක් හදාගෙන ඉන්නවා නම් තම්මාරෝ වදන්තු මරහතේ. ඒ වගේ දේවල් හොඳයි මාරයට. ඒ වගේ දේවල් කියන්නේ මේ මායාගේ වසඟේ. එහෙම නැත්නම් එහෙම දෙයක් හිතාගෙන ඉන්න කෙනෙකුට ඕක ගිහින් කියන්න කියන කාරණය තමයි එතුමී ප්‍රකාශ කළේ. එතකොට මෙතන ශරීරයක්, ලෙඩ වෙන්න ශරීරයක්, මැරෙන්න ශරීරයක් තියෙන්නේ කාටද? අවිද්‍යාවට, මමත්වයට. මේක ලෙඩ වෙන්න ශරීරයක්, මැරෙන්න ශරීරයක්, පවතින ශරීරයක් නැහැ. ඒක මගේ කරගත්තාම ඔන්න ලෙඩ වෙන්න ශරීරයක් තියෙනවා, පවතින ශරීරයක් තියෙනවා, මැරෙන. දැන් ඉඩමක් වුණත් එහෙමනේ. මේක මගේ කරගත්තට පස්සේ රණ්ඩු කරන්න ඉඩමක් තියෙනවා, පවත්වන්න, ගොඩනගන්න ඉඩමක් තියෙනවා, අල්ලගන්න, උපාදානය කරගන්න ඉඩමක් තියෙනවා. හරි ප්‍රශ්නයක්. දැන් මට මේ කොළඹ පැත්තේ ඔස්තර නෝන කෙනෙක් කිව්වා, අපේ හාමුදුරනේ මං ඉඳලා මං කොළඹින් ගත්තා කිව්වා මේ ගෙයක්. සර මුස්ලිම් අය එහෙම කාලයක්ම හිටපු ගෙයක් කිව්වා. ඒගොල්ලොත් ලේසි වෙන කෙනෙකුට දෙන්නේ නැහැ ප්‍රශ්නයක් නැත්නම්. බලනකොට ප්‍රශ්නයක් ඒක ඇතුළේ තියෙන. මොකද්ද? භූත දෝෂ. අර උන්න හැල මැරිලා ඒක තමන්ගේම වර්ගය කෙනෙකුට දුන්නේ. ඒක දුන්න බෞද්ධයෙකුට භූත දෝෂයක් තියෙන එකක් තමයි දුන්නොත් දෙන්නේ. ඉතින් කියනවා හැමදාම දැන් මම කැපුවා වගේ කරා මිත්‍යා දෘෂ්ටික වෙලා හිතාගෙන හිටියේ ස්වර්ගයට ගියාද? නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ආගමක් නෙමේ, මේ මානසික ස්වභාවය තුළ මිනිස්සයාට වෙන දේ. ඉතින් ආගමික මොන සංකල්පවල මිනිස්සු අතරමං වෙලා හිටියත් මිනිස්සුන්ට වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියපු දේ. හැමදාම මේක ඇතුළේ මහා පෙරේතයෝ ගොඩක් ඉන්නවා කිව්වා. ඒ ඉබේ නුරවල් වහිනවා එනවා කිව්වා. හට්ටි බලන් නිකන් එහෙ මෙහෙ විදිනවා කිව්වා. ඉතින් හරි ප්‍රශ්නයක් වුණා මේ බොහෝ මාරුවෙන් දැන් කට්ටඩිය ගහලා කප්පලා පිරිත් කියලා හැමතිස්සෙම පිරිත් දාගෙන ඉන්නවා කිව්වා. ඒක තමයි මමත්වයෙන් සිටින කෙනාට සිදුවන දේ. මේ පුජ්‍යලත්වයක් නැති තැනට පුජ්‍යලත්වයක් ආරූඪ කරලා පුජ්‍යලත්වයක් තියෙනවා. ඒ පුජ්‍යලත්වයට ශක්තියක් තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ මහා ශක්තියක්. දැන් මේ විදුලි බලය කියලා කියන්නේ මහා ශක්තියක්. ඒ වගේ අවිද්‍යාව කියන්නේ හරි ශක්තියක්. දැන් හඬ කියන්නේ මහා ශක්තියක්. නමුත් හඬකට පුළුවන් ඕනනම් මේ වීදුරු පුපුරව හරින්න පුළුවන්. බිත්ති පුපුරව හරින්න පුළුවන් හඬට. දැන් ඒක තමයි අර ගුවන් යානාවල තියෙන හඬට තරපුමටත් ඒ මේ සෙල වෙනවා. හයියෙන් කෑ ගැහුවාම අපි කන පුපුරන්න පුළුවන් හඬට. එතකොට බලන්න මොකද්ද ද්‍රව්‍ය? මේ කිසි දෙයක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඔබේ සෙල්ෆෝනේට පැමිණෙන දුරකථනේ හිතා ගන්නකෝ, මේ පුජ්‍යල හඬම ඒ විදියටම ඇහෙන්නේ කොහොමද කියලා. මොන වෑරකින්ද ආවේ? දැන් 10 දෙනෙක් කතා කරොත් අපිට හඬෙන්ම අඳුන ගන්න පුළුවන් නේ. 10 දෙනාගේ හඬ වෙන වෙනම. කොහොමද මේ හඬේ ලක්ෂණ? දැන් මුල්ම කාලයක නිර්මාණය වුණේ ඒ කතා කරන හඬ නෙමෙයි ඇහුනේ, ඉලෙක්ට්‍රොනික හඬක්. පණිවිඩේ විතරයි යන්නේ මුල්ම සමයේ නිෂ්පාදන. නමුත් පස්සේ තමයි මේ දුරකථනය දිනුනේ කියන හඬම එන්න. ඉතින් බලන්න මේ ශක්තියින් මත එනේ ශක්තියක් තියෙන්නේ. මේක අවිද්‍යාවක් තියෙනවා, ශක්තියක් තියෙනවා. ඒ අවිද්‍යාත්මක ශක්තිය පැටළුණාට පස්සේ අවිද්‍යාත්මක සහගතව එයාට පේනවා. ඒකයි වෙන්නේ. සිතවිල්ල මගේ, දෘෂ්ටිය මගේ කියලා අල්ලගත්තට පස්සේ සිදුවෙන දේ. අද උදෑසන මේ අමාදහර වැඩසටහන තිබුණේ වැලිකඩ බන්ධනාගාරේ. ඉතින් මම ඒකදි බලාගෙන හිටියා මේ ඒ ඇත්තෝ 300 ගානක් ඉන්නවලු එල්ලුම් ගහටම දාලා. දවසට එක ගානේ තිබ්බොත් එහම අවුරුද්දක් යන ටික ඔක්කොම තියන්නේ. එතකොට එතන ඉන්නේ කවුද? මමත්වයේ වැඩි නිසා සිද්ධ වෙච්ච දේ. ඒගොල්ලෝ හිතේ තියෙන ඝනත්වයේ වැඩි, ඝනත්වයේ වැඩි නිසා ඒගොල්ලෝ හිතනවා ඒක හරි කියලා. නෑ, මිනිස්යාගේ ඝනත්වය එයාට පීඩා ඇති කරනවා, අන් අයට පීඩා ඇති කරනවා. තමන්ට රාමු හදා ගැනීම තමන්ට පීඩා ඇති කරනවා, අනුන්ට පීඩා ඇති කරනවා. තමන්ගේ රාමු බිඳලන්න, අනුන්ගේ රාම බිඳින්න යන්න එපා. තමන්ගේ රාම බිඳ ගන්න, තමන්ගේ රාම බිඳ ගන්න. ඈ, හරීම ලේසි. කෙනෙක් වෙන්න ගියාමනේ මේ ඔක්කොම ප්‍රශ්නේ. කෙනෙක් වෙන්න ගියාම තමයි ප්‍රශ්නේ. කෙනෙක් වෙන්න යන්න එපා. දැන් මම පාවුගේ දාස කෙනෙක් කිව්වා නෑ හැමදෙනේ අපි කෙනෙක් ගියේ අල්ලපු ගෙදර එක්කෙනාගේ මාලයක් ඉල්ලගෙන පෙන්ඩන්නයක් ඉල්ලන් කරේ දා මගුල් ගෙදරක ගියා. ඒ මාලේ පෙන්ඩන් එකයි නැති වුණා කිව්වා. දැන් අපිට මාළිකුයි පෙන්ඩෙන්නෙකුයි ගන්න බැරුව හිටියේ කිව්ව. දැන් අපිට අල්ලපු ගෙදරට අරන් දෙන්න හෙලා මාළිකුයි පෙන්ඩෙන්නෙකුයි. මං කෝ යස වැඩි ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ හොඳම වැඩි කියලා. දහමතුළු ඔහොම දේවල් කරන්න කියලා නෑනේ. තමන් ඉන්න විදියට ගියා නම් රෝල් කෝට් එකක් හරි දාගෙන තමන් එක වැඩි ඉවරයිනේ. ඈ ඒකනේ වැදගත්කම තියෙන්නේ. ඒ නිසා මමත්වය කෙනෙකුට ඉන්න පුළුවන් නම් මෝඩෙක් වගේ ওই ප්‍රශ්න එකක්වත් වෙන්නේ නැහැ. ওই මෝඩෙක් වෙන්න අකමැතිකමනේ ওই තියෙන්නේ. තනක් දෙන්න දෙවෙනියෙක් වෙන්න තුන්වෙනියෙක් වෙන්න කැමති නැහැ. එකෙක්වත් නොවි ඉන්න පුළුවන් නම් එකක්වත් ප්‍රශ්නයක් නැහැ නේ. හැමෝම තනක් ගන්න බලන තැන Tamanට එකක්වත් නොවි ඉන්න පුළුවන් නම් ඔච්චර හොඳ. දැන් ඒක මහත්මේ පහුගිය දවසකම බණ කියනකොට එයාට හිතේ මං එයාව දෙවෙනි තැනට දාලා කතා කරනවා කියලා. එයා කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් බුදුහාමුදුරු සමතන දීලා තියෙනවා රජතුමාට කියලා කිව්වා. මං කිව්වා බුදුහාමුදුරු එහෙම සමතන දීපු කතාවක් නැහැ. බුදුහාමුදුරු කිසිම තැනක හිතේ නැහැ කියලා. ඈ ඒක Tamanට පේන විදිය. කිසිම දැනග හිටියේ නැහැ. එහෙම සමතනක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇත්තන්ගේ හැකියාවේ පමණට ඒ ඇත්ත සමාජය තුළ ඉන්නවා. ඒක අර තැනට වෙන්න ඕන ඔක්කොම, මේ තැනට වෙන්න ඕන ඔක්කොම, මේ විදියට ඉන්න ඕන ඔක්කොම, ඔක්කොම එක සමානව ඉන්න ඕන එහෙම න්‍යායක් නැහැ. උස ගහකට උස විදියට ඉන්නත් පුළුවන්, මිටි ගහට මිටි විදියට ඉන්නත් පුළුවන්, තරුවකට ඒ විදියට එළිය පතුරවන්නත් පුළුවන්, හිරුට ඒ විදියට එළිය පතුරවන්නත් පුළුවන්. සුදුසු දන මෙසක් නිසි දන මෙසක් සම දනක් කියලා එකක් නැහැ. ඈ දැන් එළියට පාරේ ගියාම පාරේ ඔක්කොම වාහන එක සමාන එක වගේ වනේ. මේ නිසි සම දනක් කියලා එකක් නැහැ. ඒක බොරු කතා. මේ කිසි තැනක් නොවි ඉන්නවනම් අධ්‍යාත්මිකව කිසිම තැනකට නොපෙමිණ ඉන්නවනම් ඒකයි. කිසිම තැනක නොසිටී බුදුහාමුදුරු කාටවත් සමතන දෙන්න හරි අසමතනක් දෙන්න හරි කටයුතු කරේ නැහැ. සමතනක් දෙන්නත් ඉතින් පුළුවන්. ඉතින් සමාන අය හම්බුනාම සමතනියෝ ඉන්නේ පස්සරට. වෛද්‍යවරයෙක්ට හම්බුනාම වෛද්‍යවරු අපි ඔක්කොම එක සමාන වෛද්‍ය. නීතිඥ හම්බුනාම අපි ඔක්කොම නීතිඥ එක සමාන අපේ ගැළපෙන අය. ඒ වුණාට ඊළඟට ඉන්නවනේ වෙනමත් අසමාන කට්ටිය. කිසිම තැනක් දුන්නේ නැහැ. අනිත් අයටත් කිව්වේ මේ තැනක් ගන්න එකෙන් වළකින්න. තැනක් හදා ගන්න එකෙන් වළකින්න. දැන් ඔබ තැනක් හදාගෙන ඇති කූඩුව මනස තුල අධ්‍යාත්මය තුල කූඩුවක් හදාගෙන ඇති. මොකටද? මට හැංගිලා ඉන්න, මට නතර වෙලා ඉන්න, මම මෙහෙම හිටියොත් හොඳයි. දැන් කුරුල්ලත් එහෙමයි. එයා තම තීරණය කරනවා මට මේ කූඩුව හොඳයි. මා මේ ගහේ මෙන්න මෙතන කූඩුව හදාගත්තොත් උවදුරු නැහැ කියලා එයා බලලා එයා කූඩුව හදා ගන්නවා. ඒ වගේ අපි හිතාගෙන ඉන්නව මනසේ මේ විදියට මම සිටියොත්, මේ විදියට මගේ මනස හැඩගස්සගත්තොත් හොඳයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංඛාර සස්සතා නත්ති. හැමදාම පවතින සංස්කාරක ධර්මයන් නැහැ. ආකාසේ පදන් නත්ති සමනෝ නත්ති බාහිරේ. බාහිරේ කියන්නේ ටවුන් එකට නෙමෙයි. පොත්වල පැහැදිලි කරේ වැරදි තැන ඕනෝක. බාහිරේ කියන්නේ ටවුන් එකට. මහාන කොච්චර පිස්සු වැඩ කරපු ඒවා. බාහිරේ කියන්නේ ටවුන් එකද නෙමේ. බාහිරේ කියලා කියන්නේ අපි බාහිර වශයෙන් ගණනය කිරීම, ඒකකයක් බවට පත් කිරීම, එහෙම නැත්නම් දෘෂ්ටි වීම, එහෙම නැත්නම් 1 2 3 4 කීම, එහෙම නැත්නම් මේ රටාවයි මේ න්‍යායයි මේ ආකාරයයි කීම තමයි බාහිරේ කියලා කියන්නේ. ඒකයි බාහිර ලෝකය කියන්නේ. ඒකයි ප්‍රභේදන. ප්‍රභේදන ඇති තැන බාහිරය. බාහිරයේ ලෝකය තමයි ප්‍රභේදන කරන්න පුළුවන්. ලෝකෝත්තර ලෝකේ ප්‍රභේදනය කරන්න බෑ. ආකාසේ බදන් නැත්ති සමනෝ නැත්ති බාහිර ශ්‍රමණියෝ ප්‍රභේදන තුල නැහැ, බාහිරයේ තුල නැහැ, බාහිර සලකුණු තුල නැහැ. දැන් බාහිරයේ තුල සලකුණු තියෙනවා, පාද තියෙනවා. දැන් මහ පොළොවේ තියෙනවනේ, ඒක බාහිරයි. පාද තියෙන, එතන බාහිරයි. අහසේ පිය සටහන් නැහැ, නිවන හඳුන්වා දෙන්න වචන නැහැ, නිවන හඳුන්වා දෙන්න දෘෂ්ටි නැහැ, නිවන හඳුන්වා දෙන්න සංකල්පයක් නැහැ, නිවන හඳුනා දෙන්න මොනම ආකාරයකවත් චිත්‍රයක් වර්ණයක් නැත. නිවනට හා සමාන තමා හැඩ ගැසෙන්න ඕන. තමා නිවනට හා සමානව හැඩ ගැසීමට තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ. ඉතින් නිතරම තමා නිවනට අනුව හැඩ ගැසෙන්න ඕන මිසක් තමා විසින් නිවනට අනුව හැඩ ගැසෙන්න යන්න එපා. තමාව නිවනට සමාන කරන්න, හැබැයි තමා විසින් නිවනට සමාන කරන්න යන්න එපා. එතකොට ඒක මමත්වයක් රැඳෙන්න පටන් ගන්නවා. නිතරම මමත්වයේ කියන පූර්ණව, මමත්වයේ කියන්නේ කුමක්ද කියන එක අවබෝධ කරගෙන, මමත්වයේ ලක්ෂණ අවබෝධ කරගෙන, මමත්වයේ ගන්න විවිධ හැඩහුරුකම් අවබෝධය කරගෙන තමයි අපි මේ ක්‍රියාවලිය කරන්න ඕනේ. මමත්වය හසු කරගන්න හරි අමාරුයි. ඒකීය තැනක කණුවක් වගේ තියෙන දෙයක් නෙමෙයි. හරිම සක්‍රීය වේගවත් මුලා කරන ධර්මතාවයක්. විවිධ ස්වරූප ගන්නවා, විවිධ හැඩ ගන්නවා. අර පේන්නේ බුදුහාමුදුරන්ගේ මායයා එන දමනේදී ඒක පෙන්වන්නේ ඒකනේ. මුලින්ම ලස්සන කාන්තාව වගේ එනවා, ඊට පස්සේ ඒගොල්ලෝ නපුරු නාගයෝ වගේ වෙනවා, යක්කු වගේ වෙනවා නේද? දස බිම්බර මායෝ කියලා එක එක හැඩේට එක එක විදියට ආවා. දැන් බලන්න ලස්සන විදියටත් ආවා, බැරි වෙනකොට නපුරු විදියටත් ආවා, මහා භයානක විදියටත් ආවා. මොකද කරේ? ඒකක්වත් ගත්තේ නැහැ. ලස්සනට එන දේ ගත්තෙත් නැහැ, භයානක විදියට එන දේ ගත්තෙත් නැහැ. කවුද ගත්තේ නැත්තේ? බුදුහාමුදුරුවෝ නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ගත්තේ නැහැ. ඒක තමයි ගත්තේ නැහැ කියන්නේ. දැන් ඔයත් කෙනෙක් හැටියට නොගෙන ඉන්නනේ හදන්නේ. කෙනෙක් හැටියට නොපිළිපැදී ඉන්නනේ හදන්නේ. කෙනෙක් හැටියට නෙමෙයි. කිනා ගැනීමම තමයි මායя ගැනීම කියලා කියන්නේ. මායයට රැවටීම කියලා කියන්නේ දෙයක් නොගැනීම නෙමෙයි, කිනා හැටියට ගැනීමම තමයි මායя. කිනාමයි මමත්වෙමයි ගැනීම මායя. වෙන දෙයක් නෙමෙයි. මමත්වේ ගැනීමම තමයි මායя. පොඩි සිද්ධාන්තයක්. මේක හරි බරපතල නැහැ ඉතින් මේක තේරෙන්නේ. ඒ කියනෝ අමාරයි, අර ගැඹුරුයි කියනවා. මට නම් කිසි ගැඹුරකුත් පේන්නේ නැහැ, බරපතල කමක් තේරෙන්නේත් නැහැ. මේ නොකිය ඉන්නවා කියලා සමහර අය කියනවා. නොකිය ඉන්නේත් නැහැ. මේ කියන්නේ ඔක්කොම සද්ධර්මයේ ආයි මේක හංග ගන්න දෙයක් හරි, මේ ගුරු මුස්ටි දියා ගන්න දෙයක් නැහැ. මොකට මොනෝ කරන්නේද? ගුරු මුස්ටි නැහැනේ බුදුහාමුදුරේ, ඒව තියාගන්නේ කිසි දෙයක් නැහැ. මේක එහෙම ශාස්ත්‍රයක් නෙමෙයි. කියන හැම වචනයකින්ම පූර්ණ නිර්වාණය කියනවා. ඒක ඉතින් අර Tamanට හසු නොවන එක තමයි ප්‍රශ්නේ. හසු නොවන එක තමයි ප්‍රශ්නේ. ඒකයි තියෙන ගැටලුව. Taman දන්නේ ඉන්ද්‍රියන් 6ට එන නාම රූප ගිලින්න තමයි දන්නේ. අදහස් ගන්න තමයි දන්නේ. ඒ වගේ ඉතින් සරල බුද්ධියකට එහා ගියපු ගැඹුරු විමර්ශන ඥානයකින් හෙබි කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අනිත් අයට භාවනා දෙන්න ඕන. වම දකුණ වම වම දකුණ වම පොලිසිය හමුදාය වගේ නේ. වම දකුණ වම වම දකුණ වම කිය කිය දැනගෙන වම තේරෙනවද? ඔව් වම නම් තේරෙනවා. මාරු ඉගෙන ගත්තේ දකුණ. ඔය දකුණත් දැන් දවසක් මනුස්සයර වමට හරවන්න කිව්වා, දකුණට හරවන්න කිව්වා. මේ මනුස්සය වමට හරවනවා. ඊට පස්සේ මං කව බත්කනාත පැත්තට හරවන්න කියලා. අන්න එතකොට මනුස්සය හරියට හරවනවා. ඇත්ත මම දකුණු පැටලෙන මිනිස්සයා. ඊට පස්සේ ඒ විදිහට තමයි ගියේ. මාත්‍ය ඉස්සරහින් බත්කනාත පැත්තට හරවන්න කිව්වා. බත්කනාත මතකයි, දකුණ මතකයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා සමහර වෙලාවලට නේද? සමහර අයගෙන් පස්වරක් පහ කීයද කියලා අහුවා, මතක නැහැ. උදේ පහේම පහක් කීයද? ආ දන්නවා. පස්වරක් පහ දන්නේ නැහැ. ඒ වගේ සමහර වෙලාවට මේ අපි ආධ්‍යාත්මික ශාස්ත්‍රය තුල නේද ළමයිකුරු ගන්නන්න ඕන. ඒ වරක් කියන්නේ මොකද්ද කියලා උගතන්න නැතුව ඉතින් ළමයට පස්වරක් පහ යවුවට තේරෙන්නේ නැහැ නේ. එයාට පස්සේ තියෙන වරක් කිව්වේ මොකද්ද කියලා නේද? ධර්මය තියෙන්නේ වචනෙන් බැහැර වුණු තැන, නිහඬ වුණු තැන. ධර්මය කියන්න වචන නැහැ. වචන නැතුව ජීවත් වෙනකොට හරිම හොඳයි, හරිම මිහිරි. ඒක පවත්වන්න දෙයක් නැහැ. එසේ වේවා මෙසේ වේවා කියන්න දෙයක් නැහැ. ඒක බලන්න දෙයක් නැහැ. ඒකේ ධර්මයේ බලන්න දෙයක් නැහැ. මොකද නාමයක් රූපයක් නැහැ නේ. ඒ නිසා බැලීමේ අවශ්‍යතාවය අයින් කරන්න ඕන. ධර්මයේ පවත්වන්න දෙයක් නැහැ. මොකද අසංකාරිකයිනේ. පවත්ීමේ ඌමනාවෙන් ඉවත් වෙන්න ධර්මයේ සංවේදීතා නැහැ. අවේදීත ධර්මයක්. චේතෝ විමුක්ති කියලා කිව්වේ ඒකයි. චේතෝ විමුක්ති, චේතනා කර්ම නැහැ. ඉතින් චේතනා කර්ම නැති වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ චේතනාවේ නිදහස් වෙච්ච ගමන් සසරේ කරන ලද සියලුම පව්පින් නැසු කෙනෙක් බවට පත් වෙනවා. පෞත් නැහැ, පිනුත් නැහැ. ඒකයි තත්ත්වය. පුජ්‍යලේ නොවි, කෙනෙක් නොවි, ස්ත්‍රියක් පුරුෂයෙක් නොවි. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. කළ යුතු කාර්යයන් අවසන් කරන ලද කියලා කියන්නේ යාට. කාර්ය අවසන් වෙනවා, ක්‍රියාව අවසන් වෙනවා. එතන ඉඳලා යන්නේ ක්‍රියාවෙන් නෙමෙයි. අක්‍රියාවෙනුත් නෙමෙයි. අක්‍රියාව කරන්නේ ක්‍රියාවෙන්නේ. ක්‍රියාවෙනුත් නෙමෙයි, අක්‍රියාවෙනුත් නෙමෙයි. එතන ඉඳලා යන්නේ පුජ්‍යලයක් නැතුව. පුජ්‍යලයක් නැතුව ගමනක් තියනවද? ඔව්, ගමනක් තියෙන. කොච්චර තියනවද පුජ්‍යලයක් නැතු ගමන? ඔය ආසේ වලාකුළු යන පුජ්‍යලයක් වෙලාද? අගේට යන්නේ ඔය කැලණි ගඟ, කළු ගඟ බැහැගෙන බැහැගෙන යන ලස්සන ප්‍රබල ශක්තියක් හැදෙන පුජ්‍යලයක් වෙලාද? පුජ්‍යලයක් නෙමෙයි. කුලඟ ගහගෙන යන පුජ්‍යලයක් වෙලාද? ඉතින් පුජ්‍යලයක් නැති ශක්තිය මොන තරම් ප්‍රබලද? දැන් මේ මහා පෘථුවිය අරගෙන කැරගෙන මේ හිරු වටේ පුජ්‍යලේ කියලා හිරු ආලෝකය ලබා දෙන මේ චක්‍රවාටේටම පුජ්‍යලේ කියලා. පුජ්‍යලේ කියලා නම් බිලක් එවයි ගෙදරට. දවසර මෙච්චර ආලෝකය ලබා ගත්ත කියලා. ඒසම් පුජ්‍යලේක් නැතුව පැවැත්මක් හඳුනා ගන්න බැරුව මිසක් පුජ්‍යලේක් නැති පැවැත්මක් කොච්චර තියෙනවද? දැන් ගහක් කොච්චර ප්‍රයෝජනවත් ලෙස මිනිසුන්ට වඩා ප්‍රයෝජනවත් ලෙස සමහර විටක ගෙඩි, මල්, කොළ ආතු අපිට ලබා දෙනවා. සෙවන පුජ්‍යලෙක් කියලා. එහෙමනම් පුජ්‍යලත්වයෙන් තොරව මොන තරම් මල්, ගෙඩි, සෙවන ලබා දෙන්න පුළුවන්ද? පුජ්‍යලත්වයෙන් තොරව. අන්නේ ගහක් වගේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ සෙවන ලබා දුන්නේ. සරියුත් මොගලන් හාමුදුරුවෝ සෙවන ලබා දුන්නේ. බුදු හාමුදුරුවෝ සෙවන ලබා දුන්නේ. පුජ්‍යලත්වයෙන් තොර වූ ඒ සෙවන ගහක් වගේ. අචංචාහාමුදුරු කිව්වෙත් ඒකයි. මම මේ ගහක් වගේ මල් පල හට ගන්නවා, මිනිස්සු සේවන ලබා ගන්නවා, දර ඉති කඩාගෙන යනවා. මම මේ ගහක් වගේ ඉන්නවා, නමුත් ඇති කාලෙට ඇති සතුටකුත් නැති කාලෙට නැති දුකකුත් මට නැහැ කියලා. ඒ නිසා පුජ්‍යලයක් වෙනවට වඩා වාසි සැනසිරිදායකයි පුජ්‍යලයක් නොවීම. පුජ්‍යලයක් වුණාම ඒක මල්ලක් කොළුවේ තියාගත්තා වගේ වැඩ. දැන් ඔය ඔබට වේදනාව දෙන්නේ කකියන්නේ ඔක්කොම මොනවද? ඔබේ පුජ්‍යලත්වයේ මමත්වය. පුජ්‍යලත්වයේ තමයි ඔබ රිදවන්නේ. පුජ්‍යලත්වයේ තමයි ඔබ දරාගෙන ඉන්නේ. මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ, එහෙම කෙනෙක් වෙන්න බැරි වුණාම මොකද වෙන්නේ? මානසික කම්පන රෝග හට ගන්නවා. සමහර වෙලාවට ඒ දරුවන්ට එහෙම කෙනෙක් වෙන්න, මෙහෙම කෙනෙක් වෙන්න ඕන නැහැ. ඒ වුණාට අම්මලාට ඕන මෙහෙම කෙනෙක් වෙන්න, එහෙම කෙනෙක් වෙන්න දරුවා. ඒතකොට දරුවෝ මේ ගවයෝ ගන්නටපත් කරලා දරුවෝ දක්කනවා, ඔයා මෙහෙම කෙනෙක් වෙන්න, මේ ජොබ් එකට යන්න ඕන, ඒ රස්සාව කරන්න ඕන. ඒක ළමයි කියනවා, අනේ හැමතැනම මම බැංකුවක රස්සාවට කැමති නෑ. ඒ ළමයි කියනවා, මං කැමති මේ වගේ වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්න. ඒ කියනවා, අම්මලා කියනවා වෛද්‍ය ශාස්ත්‍රය හරි කරදරයි, ඔයා බැංකු රස්සාවක් කරන්න. එතකොට ඒසී එකේ ඉඳන් ලෙඩ රෝග මුකුත් හැරෙ මේව කරන්න පුළුවන් කියලා. තමනුත් සමහරලාට විවිධ රහන් වල පැටලලා අනිත් අයත් පටලවන ගුණයක් තියෙනවා. එහෙම තියෙනවා. සියලුම බන්ධන නිදහස් කරන්න මේ මොහොතේම, සියලුම බැඳීම් වලින් මේ මොහොතේම මානසිකව නිදහස් වෙන්න. එතකොට මට ගෙදර ගිහිල්ලා අට්ටි වලන් හොදන්න, ගෙදර අතුපතු ගන්න බැරි වේද? අනේ පුළුවන්, ඒ වාගේට පුළුවන්. ඔබ මේ මොහොතේ නිදහස් වෙන්න. මනසින් නිදහස් වුණා කියලා කියන්නේ බැරි වේද? ඉගෙන ගන්න බැරි වේද? අර ඉගෙන ගන්න බැරුව හිටිය ළමයි කියන මේක අවබෝධ කරගෙන, අනේ හාමුදුනේ ඉස්සරට වඩා හොඳට මට හරියට දැන් මතක හිටිනවා, මට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියන දේ එක පාරයි කියනකොට මට තේරෙනවා. මොකද? මනස නිදහස් වුණා. ඉස්සර මම මල්ලා කොළුඩ තියාගෙන ඉගෙන ගත්තේ, දැන් මං හරි රිලැක්ස්, සැහැල්ලුයි. මං ඒ තුල ඉගෙන ගන්න කොළොන හරි ලේසි. ජීවිතෙත් අනේ ජීවිතේ හරි ලස්සනයි. ඉස්සර එක්ක අපේ නෝන කෑ ගහනවා මට හරි කරදරේ, කංගරච්චලේ. දැන් මම නිවිද යන සිල්ලේ ඉන්නවා. නැත්තම් කියනවා මාත්‍ය හරියට කෑ ගහනවා මට හරි කංගරච්චලේ. දැන් මම නිවිද යන හිල්ලේ ඉන්නවා. දැන් කන් දෙකේ අකුල් ගහගත්තා වගේ ඉන්න පුළුවන් ආන්දරනේ. කොච්චර වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙන් ආව මේ කණින් පිට වෙලා යනවා හොස් ගාලා. මම මැද අර අකුළු අයින් කරලා දැම්ම, දොරවල් දාලා ඉස්සල්ලා තිබ්බේ. මම කියන දොර දාගෙන ඉන්න ඩොන් ඩොන් ගාලා අර මට ඇවිල්ලා වදිනවා. වදිනකොට ඉතින් අර හෙන ගහනවා වගේ දැනෙනවා. හෙයි මට බයිනවා, මට බයිනවා, මට බයිනවා. මට මෙහෙම නෙවෙයි බයින් තිබෙන. ඉතින් ඒ නිසා අපි හිතාගෙන ඉන්නේ එහෙමයි. ඉතින් ඊළඟට අපි සදාචාරයක් හදාගන්නවා. අපි වරුණා කරන්න ඕන, ගරු කරන්න ඕන, අගය කරන්න ඕන. ඒ ධනාත්මක චින්තන එහෙම ඔක්කොම මේ කපටිකන් ටික කියලා දෙනවා. තමන්ගේ නෝන දවසට දෙපාරක් අගය කරන්න, ලස්සනයි කියන්න, මල් පොකුරක් අරන් යන්න කියලා දෙනවා නේද? ෂෝක් කැඩෙන්නේ. ඒ වගේ කියලා දෙනවා. ඉතින් හොඳයි. ඉතින් ඒව කරන්න ඕන. ඊළඟට කාන්තාවන්ගේ පැත්තෙනොත් ඔය ඉන්දියාවේ තියෙන 64 මායන් කියලා ඒත් එහෙම තමයි. කරකවල බලන්න, ඇදේට බලන්න, අඬලා බලන්න, නැමිලා බලන්න වේවි කියලා නේද? ඒ මායන් 64 කියලා තියෙන්නේ තියෙන පිරිමි නවත්ත ගන්න. මොකද ඒ හේතු මායම තුල ඉඳී අර මමත්වයේ සනසවා බැඳ තබා ගන්න ක්‍රමවේද, උපාය, උපක්‍රම සීලීත්වය තමයි තියෙන්නේ. එන්නේද? ඒ නිසා අර මේ මමත්වය පතන දේ සමහරලාට මමත්වයට ලබා දුන්නහම මමත්වයේ තුල සංසුන් වෙනවා, රැවටෙනවා නේද? දැන් කවුරු හරි තර්කවාද විවාද කරගෙන එන අයට මම හරි සරල දෙයක් කියන්නේ ඒගොල්ලන්ට. මං කියන්නේ, මහත්මයා ඔබ හරි ඥානවන්තයි. මම හරි ඥානවන්ත කෙනෙක්. ඔයා කිව්ව හරියටම හරි. කෑවෑම මොකක්වත් තර්කයක් නැහැ, වාදෙත් නැහැ, මූත් නැහැ, යා මාත් එක තරහ වෙන්නෙත් නැහැ, හතුරු වෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ගෙදර වුණත් නෝන කෑ ගහනකොට කියන්නේ නෝන ඔයා හරියටම හරි. ඒක තමයි ඔයා හරියටම හරි කිව්වා. එතනම සංසිඳනවා. නිකන්වත් වැරදි කිව්වොත් අන්න ගින්දරට භූමි තෙල් දැම්මා වගේ නේ. ඕ ගානේ විලින්න පටන් ගන්නවා. මහත්යෙට වුණත් එහෙමයි. එවැලේට කියන්න ඕන ෂා ඔයා හරියටම හරි මට ආවේ නෑ නෙවෙයි අදහස ඒකනේ කියලා. ඔහොම නිවෙන්න ඇරලා පස්සේ කියන්න ඕන අර වගේ මෝඩ කතා මීට පස්සේ කියන්න එපා කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ කියන්න ඕනේ ඒක හැබැයි. පස්සේ කියන්න ඕනේ මේ සැරේ නිවුණට පස්සේ මම ඒ වෙලාවේ එහෙම කිව්වට. ඒක තමයි හැඳි. මනසේ ස්වභාවය. මොන ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට කම්පන නැද්ද? කම්පන තියෙනවා. ආසාවල් නැද්ද? ආසාවල් තියෙනවා. ඒත් ඒවා ගඟේ බැහැල ඉඳගෙන විඳිනවා වගේ නෙමෙයි, ගං ඉවුරේ ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ඊළඟට කායික වශයෙන්, ආහාර වශයෙන් පවතින ක්‍රමවේදයේ තුල යම් යම් අවශ්‍යතා කියන එක හොඳින් තියෙනවා. ඊළඟට සමාජ සම්මතය තුල යම් ආකාරයක ඒ තමන්ට සුදුසු තැන ලබා ගැනීම කියන එක, සුදුසු ආකාරයට පැවැත්ම කියන එකත් එයා හරියට කරනවා. දැන් අපි ගිහිල්ලා පේමන්ට් එකක වාඩි වෙන්නේ නැත්තේ ඒකනේ. සාමාන්‍යයෙන් වාඩි වෙලා බුලත් ඉරහා පාපා ඉන්නවා. අපි කොච්චර කකුල් දෙක රිදුනත් වාඩි වෙනවද? වාඩි වෙන්නේ අපි හැමෝම ළඟ තියෙන හෝටල් එකකට ගිහිල්ලා පුටුවක් අරන් වාඩි වෙනවා. ඒකේ හේතුව අපි හදාගෙන තියෙනවා. ඉතින් බය නැහැ කියලා පාර මැද යන්නේ නැහැ. හ්ම්. ලෝභ නැහැ කියලා තමන්ගේ වාහනේ අනාරක්ෂිත තැනක දාලා යන්නේ නැහැ. ඒක තියෙන වෙන ප්‍රශ්නයක් නේ. ධර්මයේ තියෙන වෙන ප්‍රශ්නයක්. ඒ නිසා බාහිරින් කිසි වෙලාවක බාහිර දෙකේ අධ්‍යාත්මික දෙය මනින්න බෑ, සමාන නෑ කිසි වෙලාවක. ඒ නිසා බාහිර දෙය අධ්‍යාත්මයට ගාව ගන්නත් එපා, අධ්‍යාත්මික දෙය බාහිරයට ගාව ගන්නත් එපා. බාහිර අර කම්පන අධ්‍යාත්මයක් කියලා හිතන්න යන්න හදන්නත් එපා. ආසාවලුත් නෙමෙයි ප්‍රශ්නේ, ආසත්ත භාවය. එහෙම නැත්තම් මේ ආශාවත් නෙමෙයි, තෘෂ්ණාව, තණ්හාව වගේ කියන දේවල් තමයි මේ බාධකයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි. දැන් තණ්හාවක් කියලා කියන්නේ, දැන් අපි මෙහෙම ඇඳුමක් දැක්කම ආයෙක ලස්සනයි, හොඳයි, ගන්න පුළුවන් නම් ගත්ත, බැරි නම් ඇතහැරලා යන්නත් පුළුවන් එයාට. නමුත් තණ්හාවක් තිබුණොත් මම ඒක කොහොම හරි ගන්නම ඕන. මේක හැවම වෙන්න ඕන, මේක මේ විදියටම වෙන්න ඕන, මේක මෙහිමයි මෙහිමයි කියලා තියෙනවා. එතකොට ඒක ජීවිතේට බරක්, වේදනාවක්, දුකක්, කනස්සල්ලක්, සංවේගයක්, සන්තාපයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් අනතිමානී ගිතෙල් වගේ වෙන්න ඕන. තෙල් තෙල් වගේ වෙන්න ඕන. තෙල් වගේ කොහොමද? තෙල් ඕන පැත්තකට බොහොම නැම්මශීලීව ගලාගෙන යනවා. ජලය වගේ වෙන්න ඕන. ඕන පැත්තකට යනවා. මෝඩෙක් වගේ වෙන්න ඕන නේද? කවුරුත් ආසද මෝඩෙක් වගේ? මෝඩයා කොච්චර හොඳද? ඒ මෝඩයට අධ්‍යාත්මය තුළ ඔහු තුළ මෝඩෙක් නැති එකනේ ප්‍රශ්නේ. මෝඩෙක් වෙන කරන්නේ කොහොමද? අධ්‍යාත්මය තුළ හරිම ඉදිමිච්ච පුජ්‍යලයක් ඉන්න මෝඩෙක් ළඟ. තේරුණා නේද? ඈ දැන් ඔය ධම්මානවල එහෙම ඉන්න මෝඩ මිනිස්සු ඉන්න, ඒගොල්ලන්ගෙන් කොහොමද වැඩ කරන්නේ? වැඩ ගන්න හොඳින් කතා කළාම එයාගෙන් වැඩක් ගන්න පුළුවන් කියලා කට්ටිය දැනගෙන ඉන්නවා. සුදු කොල්ලා කිව්වහම සතුටු වෙන අය ඉන්නවා. සුදු කොල්ලා කොහොමද මේ ගහ පොල් ටික කරලා දෙන්නේ කිව්වම හරලා දෙනවා. නිකම්ම කළු කොල්ලා කිව්වොත් එහෙම තරහ යනවා. නේද? කැලමයින්ට උනත් මේ නෝන මහත්තුරුන්ට උනත් ඔය හරි සුදු වෙලා මොකද කියලා එහෙම හරි සතුට කළු වෙලා මේ කිව්වොත් එහෙමද නේ ඉතින් මො ඒ මොඩේම ලින්ඩක් වෙන්න ඉන්නවනේ ඒ මොඩේ අර පොල් කඩා ගන්න බැරි මට්ටම හිටියන් මොඩේ ඉන්නවා ප්‍රමාණවත් ඉන්නවා නෑ වගේ ළඟ ඉන්නවා ඒ මානසික තියෙන මනෝභාවයන් වල ලක්ෂණ ගුණය තමන්ගේ ආසත්ත භාවය ඒක තමන් තේරුම් ගන්න නිවැරදි කර ගන්න පුළුවන් ශක්තිය තමා තුළ පහළ වෙන්න ඕන සමහර අය ඒක තමා තුළ ඇති වෙන ඒ ආවේගය එයාට ඒක තේරුම් ගන්න බැරුව යනවා ඒ තුලින් අතරමං වෙනවා මන් දවසක් මේ ආච්චිඅම්ම කෙනෙකුට ආච්චිඅම්මේ කියලා කොයිද කොළු පොඩි පුතා ගියේ කියලා මගෙන් අහුවා මං කෝ ආච්චි අම්මා ඉස්කෝලේ ගියා මූණේ මුල් කරගත්ත අහක බලාගත්ත ගියා යන්න මං කෝ අම්මා මේම අර ආච්චි අම්මා මගෙන් අහුවා කොයිද ගියේ කියලා මං ආච්චි අම්මා මං ඉස්කෝලේ ගියා කියලා කිව්වා ඊට පස්සේ මුකුත් කිව්වේ නැහැ අහක බලන් ගියා කියලා මූණ පුම්මගෙන අපේ අම්මා කියනවා ඊට පස්සේ එහෙම යාට ආච්චි අම්මා කියන්නේ පාකෝ මං අහුව ඇයි කියලා එයාට කියනවා නම් ඇන්ටි කියලා මොකද ඇන්ටි නේ ඇන්ටි ඇන්ටි කියලා කියන්න කිව්වා එහෙම නැත්තම් අක්කේ කියලා කියන්න කිව්වා ඕකද හේතුව මෙයාට ආච්චි අම්මේ කිව්ව ගමන් තරහ යනවා කිව්වා ඉතින් පස්සේ තමයි මටත් තේරුනේ මෙයා මේ ආච්චි අම්ම කෙනෙක් වගේ නෙමෙයි ඉන්න විදියෙන් ඉන්නේ ඇන්ටි කෙනෙක් වගේ කියලා ඉතින් ඒ කියන්නේ මාලයක් එහෙම එහෙ දාගෙන නිකන් කොණ්ඩෙ මුදුනේ බැඳලා ඉන්නේ අර ඇන්ටි කෙනෙක් වෙන්න හදනවා කියලා ඇන්ටිද ආන්ටිද මන් දන්නේ නැහැ කවුරු හරි ඉතින් මේ වෙන්න හදනවා කියලා කිව්වා ඉතින් මම ඊට පස්සේ ඉතින් කොහොමද ඇන්ටි කියලා තමයි නදාගන්නේ එදා ඉඳලා අශෝක් කොල්ලා හොඳයි නේ කියලා කියනවා හොඳ පුතා කියලා කියනවා එදා ඉඳලා එයා ගහේ අම්බ එහෙම දුණු කඩලා දියනලා දෙනවා පුතා කකා යන්න කියලා කිව්වොත් ආච්චි අම්මා කියලා ඉවරයි ඒ වගේ ඇත්ත වශයෙන්ම අපි තුල අර ගොනු කරගත්ත දේවල් නිසා අපිටම බාධක යනේ ඔබට ওই මහා පරිමාණයනොත් තියෙන සුළු පරිමාණයෙන් හරි ඒ ස්වરૂප තමයි ওই තියෙන්නේ ඔබ ළඟ ඈ මගේ ගැඹුරුම මානසිකත්වේ නම් මං ළඟ කිසිම ප්‍රතිරූපයක් නැහැ නමුත් මං කවදාවත් මේ බාහිර ප්‍රතිරූපය තුල ඒ සම්මුති න්‍යායට අදාළව ගැලපෙන විදිහට ක්‍රියා කළ යුතුයි කියන න්‍යායය ඉන්නවා ඒක තිබිය යුතුයිනේ. එතනින් වෙනස් වෙන්න එපා ඔබ. ගැඹුරු අධ්‍යාත්මයෙන් ඔබ කිසිවෙක් නොවන්න. ඈ? දැන් එක මාතාවකින් අහුව මම අහුව මොකද මේ දවස්වල කරන්නේ? හාමුදුරනේ මම හැම සතියකම ගිහලා බන්දලේ තියෙන වැසිකිලි ටික ඔක්කොම හොදලා එනවා ගිහුවා. මම අහුව මොකටද? මානෙ නැති වෙන්න කියලා. වැසිකිලි හේතුව මානෙ නැති වෙනවා මං ඉස්සෙල්ලම ඔක කරනවා කියලා. මෙච්චර අමාරු වෙන්නේ නැන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඊළඟට සමහර අය මානෙ නැති වෙන්න කියලා බිම දාගෙන කෑම කනවා. ඔය ආගම්වල එහෙම තියෙන්නේ. වෙන්නේ නැහැ. බිම වැල්ලේ පෙරලෙනවා මානෙ නැති වෙන්න කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇඟේ කටු ගහ ගන්න. එහෙම වෙන්නේ නැහැ. අලු ගොඩවල් වල බුදී ගන්න. එහෙම වෙන්නේ නැහැ. වස්ත්‍ර නැතුව ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. ඒ දෙයකින් මේක නැති කරන්න බෑ. නිවැරදි අසංඛාරික නිරෝධ සහගත ප්‍රඥාවම මතු කරන්න පුබුදුවන්න පුබුදුවන්න ඒ අචින්තිය වූ ධර්මයම තමා තුළ පැතිරෙන තරමට අනන්ත වූ ධර්මය පලා යනවා. හොඳ වචනයක් අවබෝධය ලැබූ අයටත් හරිම වැදගත් අවබෝධය නොලැබූ අයටත් හරිම වැදගත් අවබෝධය ලැබූ කෙනෙක් හොඳටම දන්නවා අචින්තිය ධර්මය මොකද්ද කියලා. ඒ අචින්තිය ධර්මය පැතිරෙන්න පැතිරෙන්න අනන්ත වූ ලක්ෂණ තමා තුළින් බැහැර යනවා. අනිත් සංයෝජන දුර වෙලා යනවා. තව සංයෝජන තියෙනවනේ ඉස්සරහට. ඒව දුර වෙනවා. ධර්ම අවබෝධය නොලැබූ කෙනෙක් වුණත් ඒ අචින්තිය වූ ධර්මය එයා තුළින් ශ්‍රවණය කිරීමෙන් විමසීමෙන් වැඩිම තුළ එයාට පුළුවන්කම තියෙනවා මේ අනන්ත වූ ධර්මය කරා පෙමෙන්න. ඒක හඳුන්වා දෙන්න බෑ මොනම ආකාරයක. මොකද්ද මේ අචින්තිතාවය? අනන්තය කියලා එක කොහොමද හඳුන්වා දෙන්නේ? අඩි රුල්ලක් ගෙනල්ලා පෙන්වන්නද? ගානක් ලියලා පෙන්වන්නද? අත දික් කරලා පෙන්වන්නද? මෙච්චරයි කියලා කියන්නද? සමහර අය හැමදේම මිනුම් කරන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා මේ අචින්තිය දේ අනන්ත දේ මිනුම් කරන්නට බෑ. ඒක අපිට කොච්චර කිව්වත් ඒක මිනුම් කරලා දෙන්න කියලා මිනුම් කරලා දෙන්න බෑ. හේතුව ඒකට මිනුමක් නෑ. ඒකයි ස්වභාවය. අනන්තය කියන එක ඔබේ විඥාණයට අඳුන ගන්න බෑ. ඔබ සැබවින්ම අනන්තය දකින්නේ ඔබ ඔබේ විඥාණය අනන්ත භාවයට පත් වුණාට පස්සේ. එතෙක් කල් ඔබ අන්තයේ සිට තමයි අනන්තය දකින්නේ. අන්තයේ සිට අනන්තය දැක බලාගෙන වැඩක් නැහැ. මොකද තමා අනන්තයට පත් විය යුතුයි. තමන් අන්තයේ සිට නිරෝධය දැකලා වැඩක් නැහැ. තමන් නිරෝධයට පත් විය යුතුයි. තමන් දැවීමේ සිට තමන් නිවන දැකලා වැඩක් නැහැ. තමන් නිවනට පත් විය යුතුයි. ඒක මේ වචන දුප්පත් කියන්නේ ඒකයි. දැන් තමන් නිවනට පත් වුනහම තමන් ඉන්නවද හාමුදුරුවනේ කියලා ඇහුවොත් එහෙම උත්තර නැහැ කියන්න. තමන් නැහැනේ එතකොට. තමන් නිවනට තමන් නිරෝධයට පත් වුනහම තමන් ඉන්නවද? නැහැ. තමන් අනන්තයට පත් වුනහම තමන් ඉන්නවද? තමන් නැහැ. ඒක තමයි වචනේ දුර්වලයි. නමුත් මේ වචනේ දුර්වලකම් මගහැරලා මේ ධර්මයේ තේරුම් කරගන්න ඕන. වචනේ දුර්වලයි. කොච්චර හරි වචනේ හරිම දුර්වලයි. අනන්තයට පත් වුණාට පස්සේ නිව්ටල් එකේ යන්න පුළුවන්. නිව්ටල් වුණා වගේ තමයි නේද? ජියර් එකේ ජරි පෙර ගාලා ගිහිල්ලා 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 නිව්ටල් එකේ යන. දැන් මේ බණ කිව්වට අපි නිව්ටල්. ඊට පස්සේ යන්නේ නේ. දෘෂ්ටිනේ ප්‍රතිවාදී අර මෙන් ආවා මේ තර්ක කරයි වාද කරයි අපි ඔය පරද්දයි වෙනස් කරයි මේක බොරුයි කියයි. දැන් මොකද අපිම බොරුයි කියලා කියන්නේ? ගෑයි මොකද්ද? එනගිරින් බොරු කියන්න ඕනේ. අපි පටන් ගන්නෙත් බොරුයි කියලා නේ. ඉතින් වචන සියල්ල බොරු. ඉතින් අපිම බොරුයි කියද්දී ආයිම කාටවත් බොරු කියන්න මේක ඉතුරු වෙන්නේ නැහැ. එනි කාටවත් පෙරලන්න බැරි දහම. ඈ තර්ක කරලා වාද කරලා පෙරලන්න බැරි දහම. දෘෂ්ටිගත වුණා නම් එහෙමනේ ලොකු වේගයක් තියෙනවා, ලොකු අතිගාවක් තියෙනවා, ලොකු ප්‍රශ්නයක් කරනවා. මේකට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට ඕනම කෙනෙකුට බොරුයි කියන්නත් පුළුවන්, ඕනම කෙනෙකුට ඇත්තයි කියන්නත් පුළුවන්. හැබැයි ඒ දෙන්නව මේක දන්නේ නැහැ. මේක දැනගත්ත කෙනා කියන්නේ මේක ඇත්තත් නෙමෙයි බොරුත් නෙමෙයි කියලා. නේ? මේක ධර්මය දන්නේ නැති කෙනා කෙනෙක් කියන්නේ ඇත්ත නියම ධර්මය හරි ධර්මයේ තියෙනවා කියයි. එහෙම නැත්තම් විරුද්ධ කෙනෙක් කියයි ඔන්න ඔතන බොරුවක් කරන්න පොඩාවක් කරන්න කියයි. හරියටම දැනගත්ත කෙනා තමයි කියන්නේ ඒ හාමුදුරු ළඟ ඇත්තත් නැහැ බොරුත් නැහැ. කොච්චර ලස්සන ඇදනේ? ඇත්තත් නැතෝ බොරුත් නැතෝ ඉන්න කොච්චර මොන තරම් ලස්සනද? මොන තරම් ලස්සනද? මොන තරම් ප්‍රසන්නද? ඈ මට ඇත්තකුත් නැහැ, මට බොරුත් නැහැ. මම ඇත්ත දන්නෙත් නැහැ, මම බොරු දන්නෙත් නැහැ. මන් නිවනක් දන්නෙත් නැහැ, මාර්ගඵල දන්නෙත් නැහැ, මං පුතඥන දන්නෙත් නැහැ. දැන් අලුතෙන් මේ පොතක් නිරායාසේ නිර්වාණය කියලා මුද්‍රණය වෙන කටින පින්කමට කලින් අපි ඒක එලි දක්වනු. ඒකෙදි දාන මාර්ගඵල නොලත් පුතඥනද නොවන විවාහාරක නමින් එමිලි පිටියේ ආනන්ද හිමි මගේ සම්මානය, මට ලැබිච්ච සම්මානය අවුරුදු දුන්නේ මම හදාගත්තේ. ඒක මම දානවා. මට මේක දෙන්න කවුද ඉන්නේ නේද? දුන්නේ බුදුහාමුදුරුවෝ. නේද? ආය හඳ යන්නේ නැහැ. දැන් බුදුහාමුදුරු මංගල කාරණා කියලා තිනෝ ඒ කරුණක් කරනවනේ ඒ මංගල කාරණේ Tamanටයි තියෙන්නේ. ඒ වගේ බුදුහාමුදුරු දහමක් කියලා තිනෝ ඒ දහම තුල Taman ජීවත් වෙනවනේ ඒ දහමේ සම්මානීය ගෞරවය Tamanට අයිති. ඒක කැමති කෙනාට ගන්න එක තියලා තියෙන්නේ. ටිකක් අවදි වෙන්න කියන්න ඕනේ එහෙම දේවල් නේ. එතකොට කවුරු හරි නම හරි බල්ල නිවන් දකින්නේ නැහැ. ඒ නම බැලුවත් නිවන් දකින්නෝ. තියෙන නමේම තියෙන නිවන් දකින්න බනන්. ඈ නම තුලම තියෙන නිවන් දකින්න හැකියාව. ඒකද? ওই ගැටලු හැම එකක්ම උපදින්නේ මම නිසා. මට තමයි ගැටලු තියෙන්නේ. ඔය මම නැති වුණාට පස්සේ ගැටලු නෑ. මම නැති වුණාට පස්සේ ගැටලු නෑ. මම ඉදිරිපත් කරගත්තොත් තමයි ගැටලු. මටනේ ඔක්කොම ගැටලු. කෙනෙක් වෙන්න හදනවා. එක එක තනතුරු වල ඉද්දි එක එක කෙනා හිතන එක එක දැන. දැන් නිකම්ම ඉද්දි හිතනවා අහවල් තැනට ගියාම හරි. එතෙන්ට ගියාම හිතනවා අහවල් තැනට ගියාම හරි. ඔහොම ගිහිලා අගමැති ගමට යනවා. දෙන්න ගියාට පස්සෙත් හිතනවා ජනාධිපති වුණා නම් හරි. ජනාධිපති වෙනවා. එහෙමත් මදි. මම ආශ්චර්ය වෙන්නන්න ඕන. ආශ්චර්ය වෙන්නන්න ඕන. එහෙම වෙන්නල නේ ලෝකනායකයෝට කියන ආශ්චර්ය වෙන්නන්න ඕන. එහෙමත් වෙන්නල මදි. මේ ලෝකෙ හැටි මේ මනස කවදාවත් එහෙම පූර්ණත්වයටපත් කරන්න පුළුවන් මහරන් නෙමෙයි. ඔහොම ගිහිල්ලා බලනකොට තමන්ගේ කරත්තර නොයේකුත් බඩු දාගත්තා දාගෙන දැන් මොකද වෙන්නේ? අදගෙන යන්න බෑ. ඔබල කරත්තයක් තියෙනවා. කරත්තේ රත්තරන් හරි වෙන්න පුළුවන්. ඇදගෙන යන්න බැරි තරමට දාගත්තොත් රත්තරන් වුණත් ඔලඩු වුණත් යට වෙලා මිනිහෙක් මැරෙන්න පුළුවන් නේද? රත්තරන් ටොන් ගානකට යට වෙලා මැරෙන්න පුළුවන් මිනිස්සේ. මේ කවන්නේ රත්තරන් මරණයක් නේ. ඕන් ඕක තමයි වෙන්නේ අවසාන. ඒ කියන්නේ ප්‍රබුද්ධ මරණයක් තමයි හම්බ වෙන්නේ. මරණය ඒකයි. දුකක් තියෙනවා. ප්‍රබුද්ධ දුකක්. වෛද්‍යවරු එහෙමත් ඉඳින් හැරි දුකක්. ඒ වුණාට වෛද්‍යවරයෙක්ගේ දුකක් නේක ප්‍රබුද්ධ දුකක්. ඈ දේශපාලඥයෙකුත් හැරි දුක් විඳිනවා. ප්‍රබුද්ධ දුකක් විඳින්නේ ඒවලු. ප්‍රබුද්ධ දුකක් විඳින්නේ. දැන් ඒ පාරමැදින් හැරෙබ්බෙන් ඉරි දාගෙන ගියාට ඒගොල්ලෝ දවස් 30ෙම වාහනවලම ගිහිල්ලා මං හිතන්නේ කලන්තේ හැදෙනවා ඇති වැමනේ හැදෙනවා ඇති. මොකද මේ අර රටේ කෙලවරේ ආයි මේ රටේ කෙලවරේ ආයි එහා පැත්තේ කෙලවරේ. මිනිස්සුන්ට ගිහිල්ලාම මේ මන් දන්නේ මොන දුකක්ද කියලා. පාරවල් මැදින් හරි මෙහෙන් ලයිට් ගහ යන්න පුළුවන්. නමුත් අපි යන්නේ පොඩි දුරවල් ටිකක්. ඒ මිනිස්සු සෑහෙන දුරවල් යන්න ඕන දවසකට. ඒ නිසා ඒක ඉතින් ප්‍රබුද්ධ දුකක් නේද? ඒක තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ හාමුදුරුවරු හැටියට දුකක්. ඔයත් අන්න තියෙන්නේ අම්මට නම් එහෙම එකක් නැහැ. ඒ නිසා හැම කෙනාටම එක එක විදිහේ දුක් තමයි තියෙන්නේ. පුජ්‍යල දුකක් හදා ගන්නවා. පුජ්‍යල දුක. පුජ්‍යලයා නැති වෙනතුරු පුජ්‍යල දුකක් හම්බ වෙනවා. පුජ්‍යලයා නැති වුණාට පස්සෙත් දැන් ඒව නොකර ඉන්න කියලා නේ. පුජ්‍යලයා නැති වුණාට පස්සෙත් සේවා පද්ධතියේ ඊටාම විශිෂ්ටාන්තමින් සිදුවේ. හැබැයි කිසිම ආකාරයක ගැටලුවක් නූපදින ආකාරයක ඒකයි තත්ත්වය. වාචික ස්වභාවයකින් කරුණු ස්වභාවයකින් කවදාවත් නිවන විවෘත කරගන්න බෑ. ධර්මය විවෘත කරගන්න බෑ. ඒක හොඳින් තේරුම් කරගන්න ඕනේ. ඒ වයින් අපිට කරන්න පුළුවන් උගත්කම ලබා ගන්න පුළුවන් උකහා ගන්න පමණයි පුළුවන්. වාචික ස්වභාවයකින්, කරුණු ස්වභාවයකින් කවදාවත් නිවන විවෘත කරගන්න බෑ. සංස්කාරවල කිසිම ඒකීය ස්වභාව ලක්ෂණයක් නෑ. ඒ වචනයක් තුල නිවැරදි නිර්වචනයක් නෑ. දැන් ඔව් කියන වචනය අපි ගත්තා. ඔව් කියන්න පුළුවන් බොරුවට, ඔව් කියන්න පුළුවන් නෑ ඇත්තට. දැන් ඔබ බත් කෑවද කියලා අහුවම ඔව් කියලා කියනවා. සමහරවිට බත් කාලා ඔව්. සමහරවිට ඒ ගෙදරින් හරි කෑම කන්න අකමැති නිසාත් අපි කියනවා ඔව්. එතකොට බොරුවට ඔව් කිව්වා එක්කෙනෙක් ඇත්තට ඔව් කිව්වා. ඒ නිසා වචී සංස්කාරයක් තුළ කිසිම විටක සත්‍යක් නැහැ. ඒ නිසා වචන වලින්, අදහස් වලින් මේව තෝරගන්න බෑ කිසි විටක. ඒ නිසා අපි බොහෝම අර ප්‍රඥාවන්තස්ස අයන් දම්මෝ කියලා තර්කයට බැහැගන්නේ නැතුව, වචනයෙන් මේක ගන්න උත්සාහ කරන්නේ නැතුව, බොහොම ප්‍රඥාවෙන් සංසුන්ව බොහොම හිමින් බිම වැටුණු විදිකට්ටක් අහුලන්නාසේ. ඒක බොහොම පරිස්සමෙන් බොහොම හිමින් කරන්න ඕන දෙයක් නේ. ලොකු අහුවෙන දෙයක් නෙමෙයි. මේක ඊටත් වඩා සියුම් කාරණයක්. ඒ නිසා බොහොම පරිස්සමෙන් බොහොම සියුම් අන්දමකින් සිද්ධ කරන්න ඕන කාරණය. ඒකයි තියෙන්නේ. දෘෂ්ටිය පිහිටන හැටියට තමයි වේදනාව ලැබෙන්නේ. දකින ක්‍රමයට අනුව තමයි පේන්නේ. අපි කිසිවෙක් නොවි බැලුවොත් කිසිවක් නොවි අපිට පෙනේ. කිසිවෙක් වී බැලුවොත් ඒ ආකාරයට ඔබට පෙනේ. ආගමිකයෙක් වෙලා බැලුවොත් ඒ ආගමට අනුව පෙනේ. ජාතිකයෙක් වෙලා බැලුවොත් ඔබ හරි පස්ස උඩන්නේ නේද? ජාතික ආගම ඒ එකක්වත් නැති වෙලා යනවා. මේ පුජ්‍යල දෘෂ්ටිය කියන එක නැති කරගත්තොත්, පුජ්‍යල දෘෂ්ටිය කියන එක නැති කරගත්තොත්, පුජ්‍යලත්වේ නැති වෙන්න ඕන. පුජ්‍යලත්වේ මත තමයි අනිකුත් දෘෂ්ටීන් බැඳෙන්නේ. ජාතිකත්වය, ආගමිකත්වය, වාර්ගිකත්වය, මේ හැම දෙයක්ම බැඳිලා ඊළඟට ඒ දෘෂ්ටි මතින් බලන්න පටන් ගන්නවා. ඊළඟට ඉතින් මහ බරක් ඇදගෙන යන, මහා කරත්තයක් ඇදගෙන යන ගවයෙක් හා සමානව දුක් විඳිනවා. ඒ නිසා කිසිවෙක් නොවි සෑම විටම සිටින්න උත්සාහ කරන්න. දැන් ධර්මය අහනකොට සැනසෙල්ලක් ලැබෙන්නේ, ධර්මය කියනකොට සැනසෙල්ලක් ලැබෙන්නේ. අපි කිසිවෙක් නොවි ධර්මයේ ආසීම නිසා, කිසිවෙක්ම නොවි ධර්මයේ දේශනා කිරීම නිසා. දැන් කිසිවෙක් නොවි අහන්න පුළුවන්. දැන් මෙතනින් නැගිටලා ගියාට පස්සේ එතකොට මේ කරගන්න අමාරුයි නේ. කිසිවෙක්ම නොවි කියන්න බෑ. ඊට පස්සේ කිසිවෙක් වි කියන ආකාරයෙන් කතා කරනකොට එතන ඊට පස්සේ ඒ එතනින් නිර්වචනය අරගෙන ඒකට උත්තරයක් ලබා දෙන්න වෙනවා. කිසිවෙක් වි මම වඩිනවා, මම එන්නම්, මම වළඳනවා නේ ආදී, මම ජීවත් වෙනවා කියන ගුණයට එනවා. ඒ වුණාට ඔබ උදා කරගත යුතුයි මේ ආත්ම දෘෂ්ටියෙන් තොර සද්ධර්මය. මේක දකින්න දෙයක් නැහැ. දකින්න ඕන හැමතිස්සෙම තමාගේ පැත්ත. සමහර අය මට පේන මේ නිවන හොයනෝ. මම හොයන්න දෙයක් නැහැ. මේ හොයන එකම තමයි නිවන වැහෙන්න හේතුව. හොයන්න දෙයක් නැහැ. හොයන එකම තමයි නිවන සෙවීම. එහෙම නැහැ ඉතින් අපි නිවන හොයන්න නැතුව ඉන්න ඕන. එතකොට වෙන වෙන ඒවා හොයවා ඉන්නවා. ඉතින් වෙන ඒවා හෙව්වත් නිවන වැහෙනවා. නිවන හෙව්වත් නිවන වැහෙනවා. වරදවා ගත්තොත් එහෙම නැහැ. එහෙනම් නිවන හොයන්න හොඳ නැහැ. අපි පැරණි විදියටම අර වෙන වෙන ඒවා හොය හොයා ඉඳිමු. එහෙම ගන්න එපා. කියන්නේ දුවන තැන, වීර්ය කරන තැන, සොයන තැන, ග්‍රහණය වෙන තැන නිවන වැහෙනවා. මමත්වයෙන් තමයි වසා තිබෙන්නේ මේ අරහත්වය. මොනවද අර අරසිඳලු? අරසිඳලු කියන්නේ දෘෂ්ටි, සංකල්ප, වචන. අර හර මමත්වය කියලා කියන්නේ නිතරම ඔබේ ඉතිරිය දිහා බලන්න. ඔබේ මනසේ ඉතිරිය රුපියලද? ඒ රුපියල තමයි මමත්වය. ඔබේ මමත් ඒ ඉතිරි රුපියල් 10ද? ඔන්න 10 තුල තමයි මමත්වය. නිතරම ශේෂය බලන්න. ශේෂය තුල යමක් ඇද්ද? ඒ ශේෂය තුල මමත්වය තියෙනවා. අශේෂද? ශේෂයක් නැද්ද? හැමෝටම ශේෂය කියන එක තේරෙනවනේ. මොකද අර බැංකු පොත් පාවිච්චි කරන්නේ. ඒකේ තියෙන ශේෂය. ඒ නිසා ශේෂය තුල මොකුත් නැද්ද? එවිට මමත්වය නැහැ. ශේෂයක් නැතුව තිබුණොත් ටික කාලයක් බැංකු පොත කැන්සල් කරනවා. ඒ වගේ තමයි ඔබේ මනසෙත් ශේෂය නැති වුණොත් මමත්වය කැන්සල් වෙනවා. ශේෂයක් තිබුණොත් පොලිය හදලා පවත්වාගෙන යනවා. ඔබත් දෘෂ්ටි තිබුණොත් පොලිය හැදිලා පවත්වාගෙන යනවා. වැල් පොලිත් හම්බෙනවා, බෝනස් පොලිත් හම්බෙනවා, ඩබල් පොලිත් හම්බෙනවා, ඒ ඔක්කොම හම්බෙනවා. ඒ විදිහට තියෙනවා. ඇඩ් දාන්නේ නේද TV එකේ? ඩබල් පොලි, වැඩි පොලි, අඩු පොලි හම්බෙනවා කියලා දානවා. අශේෂ විරාග නිරෝධෝ අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ. මෙන්න පටිච්ච සමුප්පාදේ හැම දෙයක්ම නිරෝධ වීගෙන යනවා. ආස කරන කෙනෙකුත් නෙමෙයි, ආස නොකරන කෙනෙකුත් නෙමෙයි, ප්‍රතික්ෂේප කරන කෙනෙකුත් නෙමෙයි, ප්‍රතික්ෂේප නොකරන කෙනෙකුත් නෙමෙයි. එහෙනම් දෙකම කරනවා ඇති නෑ. මම මේ දෙකම කරනවායි කියන එක නෙමෙයි කිව්වේ. වරදවට අහගත්තොත් මම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ, අනුමත කරන්නෙත් නෑ කිව්වහම ඒ දෙකටම පක්ෂපාතී කියලා නෑ. මේ දෙකටම පක්ෂපාතී නෑ. දේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බ. මේ අන්ත දෙක සේවනය කරන්නේ නැහැ පැවිද්දා කියන එකයි බුදුහාමුදුරු පෙන්වන්නේ. අපි ඒ කරන්නේ මොකද්ද? කාමසුඛල්‍යෝගයෙන් 50යි, අත්තකිලමදානියෝගයෙන් 50යි, මධ්‍යම ප්‍රතිපදා නේ. ඕ මන්දියම ප්‍රතිපදාවේ හැටි. ඕකට කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. ලංකාවේ අපි බෞද්ධ එහෙම අරගෙන යන්නේ මිශ්‍ර ප්‍රතිපදාව. එහෙනම් භෞතික දෙයක් තුලින් කවදාහම මධ්‍යම ප්‍රතිපදාවක් හදන්න යන්න එපා. ඒක මහා පිස්සු වැඩක් බවට පත් වෙනවා. අධ්‍යාත්මිකව මේ අන්ත දෙකෙන් නිදහස් වීම සිද්ධ කරගන්න. ඒක මම ඔබට කියන්නේ නෑ. මක්නිසාද? ඔබ ඉවත් විය යුත්තේ ඔබ තුලින්මයි, මා තුලින්මයි. මම මේ ඔබට කියන කරන අනක් නෙමෙයි. සද්ධර්මයේ කියන්නේ ඔබට කරන අනක් නෙමෙයි, ඔබට දෙන ක්‍රියාවක් නෙමෙයි, ඔබට දෙන දහමක් නොවේ. ඔබ මේ තුලින් සෑම විටම මමත්වේ නැති කරගන්න උත්සාහ කරන්න. නිකම්වත් වරදවා තේරුම් ගත්තොත් ආ මේ මම බණ අහනවා, මේ මට කියන බණ, මේ බණ මම තේරුම් ගන්න ඕන, මේ බණ මම මතක තියාගන්න ඕන, මේ බණ මම ගෙනියන්න ඕන කියලා. එසම මා ඔබට අනක් කරන්නේ නැහැ. ධර්මයක් කියන්නේ නැහැ, බණක් කියන්නේ නැහැ. ඔබ තුලක් තියෙනවා නම් බණක්, අනක්, දහම, ඒව පසුකින් තබන්න, අත්හරින්න. එකයි දහම. අතහැරීමේ වේගය යම් ප්‍රමාණයකට තිබ්බත් ඒ උපරිම වේගය තුල තමයි සියල්ල අතහැරෙන්නේ නේද? ඇඟිල්ලක උනත් මෙහෙම යමක් දාලා මෙහෙම කරකවනකොට කරකවනකොට එක්තරා ප්‍රමාණයකට කැරකෙද්දි ඔය කී එකක් උනත් අතේ තියෙන කාර්යකේ නේද අතේ දාන කරකව කව ඉන්නවනේ. නමුත් උපරිමේ වේගයට කරකවනකොට ක්‍රියාවේ ප්‍රතිඵලය හැටියට උපරිමේ වේගය තුළ මේක විසි වෙලා යනවා කැරකෙන. තේමන අනේක වෙන්න ඕනේ. ඉතින් සමහරලාට කියනවා මට මේ ඉතින් Nirodhe හසු වෙනවනේ පේනවනේ. ඒ පේනුනට මදි ඒ ප්‍රමාණයක් පේන්නේ. ප්‍රමාණයකට මෙයා කැරකේ. මේ කැරකීම තුල එයා ඒ Nirodhe දැකීම තුල තාමත් මමත්වයත් එක්ක බැඳිලා මෙයා යනවා. හොඳින් යනවා. දැන් හරියට අර මුල්ම දවසේ උනට බෙහෙත් බිව්වා වගේ. ඉතින් මම බෙහෙත් බීලා නෙන්නේ Nirodhe මන් දාගෙන නෙන්නේ. ඔව් ඉතින් නමුත් තවත් ප්‍රබලයි වෛරස් එක. ඒ නිසා තවත් බෙහෙත් ලැබෙන්න ඕන. තවත් බෙහෙත් ලැබෙනකොට තමයි යා මෙතෙන් දුර වෙන්නේ. ඒ නිසා Nirodhe යම් ප්‍රමාණයකට දැනගත්තමදි Nirodhe න් පිරීලා යන්න ඕන. ඔය උදාහරණෙ බුදුහාමුදුරන්ගේ කාලේ දේශනා කරේ මඩ පිරුණු වතුර කලයක් තියෙනවා. පිරිසුදු වතුර එන පීල් එකට මේක අල්ලනවා. අල්ලලා බලන්න ටික දවසක් අල්ලගෙන ඉන්න බලන්න. අර කලේ උඩ කොටස විතරක් වතුර වැටෙන කොටස විතරක් පිරිසුදු වතුර වගේ පේනවා. පේනලා පැත්තකට ගත්ත ගමන් යට තියෙන මඩ උඩට එනවා. අන්න ඒ වගේ ඒ එක එක්තරා ප්‍රමාණයක් අපේ මනස තුල Nirodhe කියන එක වර්ධනය වුණාට මදි එය පූර්ණත්වයට පත් විය යුතුයි. එවිටයි ආයි මඩ මතු වෙන්නේ නැත්තේ කියන කාරණේ අපි හොඳටම තේරුම් කරගන්නවා. එනිසා පූර්ණත්වයට පවිත්‍ර කරගත යුතුයි තමාගේ මනස. එනිසා තමන්ට යම් ප්‍රමාණයක් පිරිසුදු නැහැ කියලා ඒ තුලින් සෑහීමටපත් වෙන්න එපා. තමන් පූර්ණත්වයටම පවිත්‍රතාවයේ ඒ ඥාන දර්ශනයෙන් සම්පන්න කරගත්තේ නැති වුණොත් ආයි අර මඩ වතුර ටක් ගාලා මතු වෙනවා වගේ වෙනවා. ඒ නිසා මේ පූර්ණත්වය තමා ලබා ගන්න තුරු එතෙන්ට දෙඩි වීරයක් ධර්මයේ ස්වයයාම සඳහා කරන්න ඕනේ. ඒක පලිබෝධයක් නොවන වීරයක් බවට පත් කර ගන්න ඕනේ. මොකද මම මේක අතහරින්න ගන්නෙ. දැන් රොඩු සොක් කරන්න මේ රේකයක් ගන්න ඕනේ. ඉතින් මේ රේක කර තියන් ඉන්නේ ඒ වෙලෙම රේකයක් හදාගත්ත මිනිස්සු රොඩු දෙක්කුව පිච්චුව රේකෙත් එතෙන්ට දැම්මා. ඒකනේ. ඒක නතර කරලා යන්න කටයුතු කරන්න ඕනේ. එහෙමයි. ඒක ප්‍රයෝජන ධර්මතා. දැන් අපි හැඳි හොදිවල දාලා හේ මේ හැඳි ගාවට හැඳි කන්නේ නැහෙනි. හැඳි කෑමට ගන්නේ නැහෙනි. ඉතින් ඒ වගේ හැඳි වලින් කෑම ගෑමත් හැඳි කන්නේ නැහෙනි. ඒ වගේ මේ ධර්මය කියලා කියන්නේ මේ ප්‍රයෝජනවත් ධර්මයක්. ප්‍රයෝජන උපකාරක ධර්මයක් කියලා කියන්නේ හැඳ කියන්නේ උපකාරක වස්තුවක්. ඒ වගේ ධර්මය කියලා කියන්නේ කන්න දින දෙයක් නෙවෙයි උපකාරක වස්තුවක්. තේරුණා නේද? ඒ නිසා ධර්මය පාවිච්චි කරන්නේ. ඒක මේ පලිබෝධයක් කරගන්න නැතුව ඒක උපකාරක වස්තුවක් හැටියට ගන්න නිතරම. එසේ අරගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න අවබෝධයටපත් කරගන්න හැම දිනාටම වාසනාව භාග්‍ය ධෛර්යය සහාය කැප කරන්න ලබන්න. ඒ වගේම තමන් මෙහෙවල බලන්න බුද්ධිය විවිධ පැතිවලින් එකම න්‍යායක ඉන්නපා විවිධ පැති කඩවල් වලට ගිහිල්ලා බලන්න හැරිලා බලන්න. සමහරවිට අපි එකම පැත්තක ඉඳන් බලද්දි පේන්නේ නැති දෙයක් අපි තවත් පැත්තක ඉඳන් බලද්දි අපිට ඒක පේනවා. ඒ නිසා අපි විවිධ හැඩයන් වලට පාත්‍ර වෙලා බලන්න හැම පැත්තකින්ම මේක අඩුවක් පාඩුවක් මොනවා හරි දෙයක් තියනවද කියලා. එසේ එවිට ඔබගේ තුල තියෙන ග්‍රහණය ඔබ තුල තියෙන දුර්වලකම ඔබ තුල ඔබ රැඳී සිටින්නේ කුමකටද පටලැවිලා තියෙන්නේ කොතනද කියන මනාව වැටහෙනවා. ඒ වැටහීම් තුලින් ඔබට පුළුවන් කාරයක්මක් ලැබෙනවා. සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වන සියලු විඥානයන්ගෙන් නිදහස් වන සියලු සංඥාවන් වලින් නිදහස් වන සියලු සංස්කාර වලින් නිදහස නාම රූප වලින් නිදහස් ඒ අශේෂ විරාග නිරෝධ උතුම් සැනසීම කියන එක ලබා ගන්නට පුළුවන්. නිවන කියලා කියන්නේ ආවරණ නැති බුද්ධියක්, ආවරණ නැති ඇසක්. නිවන් දකින්නවා කියලා කියන්නේ වැසුණු බුද්ධියකින් තොරව විවෘතව ලෝකේ දකින්නවා කියන එකයි. ඔබ හැමෝටම තෙරුවන් සරණයි.